ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් දුකයි කිය. ආ ඊළඟට මැරෙන එක කැමැතිද මැරෙන්නේ? නෑ කැමති නෑ නේද? එතකොට මරණය දුකයි. දැන් ඔය ටික අපි ඇහුවොත් මේ මේ ධර්මයක් අහලා නැති කෙනෙක්ගෙන් අපි හිතමු වෙන ආගමක කෙනෙක්ගෙන් ඇහුවා කියලා. ලෙඩ වෙන එක දුකයිද කියලා ඇහුවොත් මොකක් කියයි? දුක නෑ කියයි, දුකයි කියනවා නේද? නැත්නම් වයසට යන එක දුකයිද කියලා ඇහුවොත් ඒ දුකයි කියනවා නේද? මැරෙන එක දුකයිද ඇහුවොත් ඒ දුකයි කියයි නේද? ඔය ටික වෙන ආගමක වෙන්න ඕනේ නෑ. මේ මේ ඉරිසන් සතෙකුට වුණත් කතා කරන්න පුළුවන් නම් ඇහුවොත් කියයි නේද? බල්ලෙක්ගෙන් ඇහුවොත් ලෙඩ වෙන එක දුකයිද කියලා. දුකයි කියන උත්තරේ හම්බ වෙනවා. එතකොට දැන් ඔන්න බුදු ධර්මය අහන්න ඕන මෙන්න මේ විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ වුණා දේශනා කරද්දී ඔය ටික දේශනා කළේ කොහෙද? පළවෙනි ධර්ම දේශනාවෙම තියෙනවා. දුක කියන්නේ මෙන්න මේමයි. දුක්ඛ සත්‍ය කියලා දෙයක් අවබෝධ කළා. ඒ කියන්නේ මෙන්න මේකයි කියලා තමයි ජාති ජරා ව්‍යාධි මරණ ඔය ලිස්ට් එක කියාගෙන යන්නේ. ඒක කියනවා මේ මේ අවබෝධ කළේ පෙර නොයසු විරු ධර්මතාවයක් කියලා. නේද? මකැලක් තියෙනවා. ඒක පාලියෙන් කියන්නේ මොකද්ද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කළා මේ දුක්ඛාරය සත්‍ය කියලා. දැන් මං අර විදිහට ඇහුවේ ජරා ව්‍යාධි මරණ දුකයි කියන එක පෙර නොයසු විරු ධර්මතාවයක්ද? ඒකයි මං ඇහුවේ. මේ බෞද්ධයෙක් නොවන කෙනෙක්ගෙන් ඇහුවත් දුකයි කියලා කියනා නේද? එතකොට ඕක පෙර නොයසු විරු ධර්මතාවයක් වෙයිද? එන්න බෑ නේද? ඒක එක පැත්තක්. මම මේ හිතන්න දැන් කියන්නේ ඈ. ඊළඟට දැන් අපි නිවන කියන්නේ මොකද්ද? දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න බෑ නේ. දුක පොඩ්ඩක් හරි ඉතුරු වුණොත් ඒක නිවන වෙන්නේද? නෑ. නේද? දැන් නිවන් අවබෝධ කළා කියන්නේ කවුද? රහතන් වහන්සේ. එතකොට කෙනෙක් රහත්භාවයට පත් වෙන්නේ මේ ජීවිත කාලය තුලද නැත්නම් මරුණයින් පස්සේද? ජීවිත කාලය තුල නේද? රහතන් වහන්සේලා හැමෝම රහත්ුනේ මේ ජීවිත කාලය තුල. මරුණයින් පස්සේ රහත් වුණා කියලා කතාවක් නැහැ. එතකොට ඔන්න රහත් වුණා කියන්නේ තව විදිහකට දුක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕනේ. එතකොට දැන් ඕක පොඩ්ඩක් හිතන්න. රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද? ලෙඩ වුණේ නැද්ද? මැරුණේ නැද්ද? නේ තේරුණාද?
යන්න දුකේ නෑ ඉති. ලෙඩකින් නෑ ඉති.
අවබෝධය. නිවන් අවබෝධ කළා කියන්නේ කිසිම දුකක් ඉතුරු වෙන්න බෑ. අපි රහතන් වහන්සේ කියන්නේ දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කරපු කෙනෙක් වෙන්න ඕන. නේද? දැන් අපි දුකයි කියලා කියේ මොනවාද? ජාති ජරා ව්‍යාධි මරණ. ජාති කියන එක පොඩ්ඩක් පැත්තකට තියලා අපිට පහසුවෙන් තේරෙන ජරා ව්‍යාධි මරණ තුනගම්. නේද? දැන් අපි රහත් වෙන්න හදන්නේ දුක නැති කරන්නනේ. දුක නැති කළොත් ලෙඩ වෙන්න බෑ. වයසට යන්න බෑ, මැරෙන්න බෑ. නේද? දුක කියන්නේ ලෙඩවීම දුක නම්, වයසට යෑම දුක නම්, මරණ එක දුක නම්, දුක නැති කරාම ඒවා තියෙන්න බෑනේ. දැන් මගේ ප්‍රශ්නේ තමයි රහතන් වහන්සේට ඕවා තිබුණ නැද්ද? බුදුරජාණන් වහන්සේට ඕවා තිබුණ නැද්ද? තිබුණා. බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. ඈ මරණයටත් පත් වුණා නේද? පිරිනිවන් පෑම කියන්නේ
ලෝකේ ස්වභාවය බුදුහාමුදුරුවෝ අවබෝධ කරගන්න හිටියේ. ඒ නිසා ඒ කියන්නේ ඇලිලා හිටියේ. ඒක ලෝකෙ ස්වභාවය. එච්චරයි. සිතුවිලි.
ඔව්. මගේ ප්‍රශ්නේ තමයි දුක. දැන් දුක කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ නම් ඒවා සම්පූර්ණයෙන් විරුද්ධ වුණාද?
ඒ ජාති ජරා මරණ නෙවෙයි දුක කියන්නේ.
ඒවා නෙමෙයි දුක.
මනසේ තියෙන ඒවත් එක්ක ඇලිච්ච ස්වභාවය. ඒ මනසින් යතලා බුදුරණන්. ඒ නිසා ශරීරේ නාට එන්නේ.
නැහැ අපි දුක කියන කොටත් ඔය විදිහට කියනවා. දුක මොකද්ද කියනකොට ජාති ජරා ව්‍යාධි මරණ කිව්වනම් දුක නැති කළා කිව්වහම ඒවා නැති වෙන්න ඕන නේද? අපි දුක කියලා එකක් කියලා නැති කරලා තියෙන වෙන දුක.
මේ මානසික ස්වභාවයනේ මේ මනසේ ඒ ප්‍රායෝගිකව බාහිර පරිසිදීනවා සිද්ධ වෙනවා. ඒක අල්ලගෙන ඉන්න අපි කියන දුක තියෙනවා. ඒක අල්ලගෙන නැති නිසා බුදුහාමුදුරට ඒ දුක නැහැ. බාහිර පරිසරේ මොන
වුණත් මම කියන්න හදන්නේ එහෙනම් අපි දුක කියලා තියෙන එකේ පොඩි අඩුවක්.
ඔව් අපේ අඩුව තියෙන එක නේ.
ඒක තේරුම් ගන්න තමයි මම ඔය ප්‍රශ්න කළේ. අපි දුක කියලා හිතුවොත් මේ වයසට යන දුකයි ලෙඩවීම දුකයි.
එතන වැරදි අපි.
ඒ අවබෝධයේ වැරද්ද. නේ? දැන් ඔක තමයි මම විමසන්න කිව්වේ කියන්නේ. ප්‍රශ්න කර කර හොයන්න ඕන ඔන්න ඔය වගේ දේවල්. නැත්තම් අපි
නැත්නම් අර දුක යාලා අපි ඉන්න මේ
හැමදාම ඔව් දැන් අපි දුක නැති කරන්න හදනවා මොනවද නැති කරන්න හදන්නේ? දැන් දුක මොකද්ද ඇහුවහම කිව්වා ළඩ වෙන එක වයසට යන එක මැරෙන එක. දුක නැති කරන්න එපායි දුක නැති වෙන්න නම් එතකොට දැන් අපි දුක කියන්නේ ඒක නම් දුක නිරුද්ධ කළා කියන්නේ ඒවා තියෙන්න බෑ. හරි? එනකට අපිට පේන මට්ටමින් දුක නැති කළා කියන රහතන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. ළඩ වුණා. ඒක කියලා තියනවා නේ. යම් කිසි මරණයකටත් පත් වුණා අපට පේන විදිහට නේද ශරීරය. එහෙනම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? එක පැත්තකින් කියන දුක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන දුක්ඛ නිරෝධයක් ගැන. ඊළඟට දුක මොකද්ද කියලා කියවහම මේ ටික කියනවා. සමුදය කියන්නේ දුකට හේතුවනේ. හේතුව හොයන්න කලින් දුක හොයාගන්න එපේ.
දුක කියන්නේ කෙලස්, කෙලස් නැති කළා.
කෙලස් නැති කළා. දැන් ඔන්න ඔය හින්දා තමයි මේ සම්මා දිට්ඨියක් ගැන කතා කළේ. දුක කියන එක පිරිසිඳ දකින්න කියලා කිව්වේ. හොඳට අවබෝධ කරගන්න. දුක කියන එක අවබෝධ කරගන්න නැතුව දුක නැති කරන්න උත්සාහ කරලා වැඩක් වෙන්නේ නැහැ. දුක කියන එක දැනගන්නත් ඕන. දුක්ඛ සමුදය දැනගන්නත් ඕන.
බැඳීම
නැති කරන්න ඕන. ඔය කරන්න ඕන එකනේ කියන්නේ. ඒ මාර්ගය වන්න කලින් කුමක් සඳහාද මේක කරන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපට ගොඩක් වෙලා තියෙන්නේ අපි මාර්ගේ වඩනවා. අර මුල ටික දන්නේ නැහැ. දුක දන්නෙත් නැහැ, සමුදය දන්නෙත් නැහැ, නිරෝධය දන්නෙත් නැහැ. මාර්ගේ තමයි වඩන්නේ. හ්ම්. දුක දන්නේ නැහැ. ඒ දුකට හේතුවක් නේ කියන්නේ. නිසා දුක ඇති. දුක කියන්නේ මොකද්ද?
කියන්නේ අල්ලාගෙන ඉන්නේ. ජාමල අපේ
මමගේ
මගේ ඒක කරපුදී අල්ලාගෙන ඉන්න
නෑ අල්ලාගෙන හිටියේ දේ දිනවනේ ඒ කියන්නේ සංසාරේ ඇල්ලෙන කොහේ හරි ගැටිච්ච එකම ඇලිලා නම් කොහේ හරි ඉන්න දුන්නු අල්ලලා නෑ කිසිම ඒක ස්ට්‍රයික් කරනවා
දුක ඒ කරපුදී ඔව් ඉතින් අල්ලා ගැනීම තමයි දුකට හේතුව ඔය කියන්නේ සමුදය ගැන නිකන් තණ්හාව ඒක අතේරිය එතකොට දුක ඇති වෙන්නේ මම අහන්නේ දුක මොකද්ද කියන එක දැනගන්න එපේ.
ඔව් නැවත සකස් වීම.
ඈ
නැවත සකස් වීම. දුක
නැවත සකස් වීම කියලා අදහස් කරන්නේ.
ඇත්තටම සංසාරේ
උපදින එක.
උපදින එක. ඒක දුක.
වේදීව දුක.
විඳින එක දුක් වේදනා විඳින එක දුකයි.
යම් කිසි දෙයක විඳීම දුක.
එතනක් තියෙන උත්තරයක් යම් කිසි විඳීම දුකක්. දුක කියන එක මොකද්ද කියලා මම කීප සැරයක් ඇහුවේ ඒකයි. මෙයාගෙන් විතරයි ටිකක් හරියාව ජාති ජරා ව්‍යාධි මරණ. තව කෙලස් තියෙන හින්දා දුකයි කිව්වට ඒ දුක මොකද්ද කියන එක එහා ටිකක් පැහැදිලි මාදි. කෙලස් කෙලස් අපේ තියෙන එක එක ජාති එක දුකයි කියලා පේනවාද? කැලස් තියෙන එක දුකයි කියලා පේනවද? පේනවා නම් කැලස් අතාරිනවා. මොකද පේන්නේ නැති ගමනේ ප්‍රශ්නේ නේද? දුක දුක විදිහට පේන්නේ නැති එකේ ලොකු ගැටලුවක් තියෙනවා. එහෙනම් තමයි මේ මේ දුකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න ඇත්තේ. දැන් අපිට අනිත් හැම දෙයකටම වෙලාව තියෙනවා මේකට ඇරෙන්න. නේද? භාවනා කරන කිව්වොත් හරි අමාරුයි වෙලාවක් ගන්න. ඇයි වෙලාව නැති වෙලා තියෙන්නේ? අනිත් වැඩ වලට වෙලාව තියෙනවා. අනිත් වැඩ කියන්නේ මොනවද අපි? සාමාන්‍ය ජීවිතයේ තියෙන වැඩ ටික. ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, දරු මල්ලෝ දරු මොන පුරෝ බලා ගන්නවා වෙන්න පුළුවන් නේද? අරවා මේවා මේ ලෝකෙට ඇති වැඩ ටික තියෙනවා. ඒ හින්දා මේකට වෙලාව නැහැ. දැන් අවි අපි අර වැඩ ටිකට වෙලාව තියෙන්නේ මොකක් හින්දාද? ඒව කළොත් තමයි අපිට සැප විඳින්න පුළුවන් කියන අදහස. නේද? අපි වෙලාව දාන්නේ ඒවයින් සැප විඳින්න පුළුවන් කියන අදහසේ ඉන්න හින්දානේ. ඒ සැප විඳින්නේ දුක නැති කරන මාර්ගය. ඕක තමයි අපිට තියෙන මාර්ගය ලෞකික ජීවිතේ. ඒවට තමයි අපි වෙලාව දාන්නේ. හරි. ඒ වැඩ කරන්නේ දුක් විඳින නැත්නම් දුක අඩු කරගන්නද? දුක අඩු කරගන්න හිතාගෙන නේද ඒව කරන්නේ? කෑම උයනවා වෙන්න පුළුවන්, අපහරව ඒවා ඒවල් දුරවල් මේන්ටේන් කරනවා වෙන්න පුළුවන්. දැන් ඒවට වෙලාව තියෙනවනේ. නැති වුණත් හොයාගන්න ඕනේ නේද? භාවනාවට තමයි ඉතින් අමාරු වෙලාව හොයාගන්නේ. ඒයි තනක් තේනවා. අපි දුක නැති කරගන්න කියලා දේවල් ටිකක් කරනවා සාමාන්‍ය මට්ටමේදී. නะ ගස්සා කරන්නේ, දල් බී කරන්නේ, අම්බ කරන්නේ නේද? දරුමල්ලෝ හදන්නේ, වලදරවල් හදන්නේ, සීරම කරන්නේ මොකටද? සතුටෙන් ඉන්නනේ නේද? ඒ හින්දා තමයි ඒවට අපිට වෙලාව තියෙන්නේ, වෙලාව දාන්න වෙලා තියෙන්නේ. ධර්මය ගැන හොයන්න ටිකක් වෙලාව මදි. බොහොම අමාරුවෙන් තමයි වෙලාවක් හදාගන්නේ. අනිත් අඩ ඔක්කොම කරලා යන්තම් එහෙට මෙහෙට ඇඩ්ජස්ට් කරලා යන්තම් අන්න පැය දෙකක් විතර කරගන්න. බොහොම අමාරුවක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ මනසට පේන මට්ටමක තියෙනවා යම් කිසි දුකක් තියෙනවා. අන්න මේවා ටික කළොත් ඒකෙන් බේරෙන්න පුළුවන්. හරි. ඒක තමයි මේ සාමාන්‍ය සමාජයේ කරන වැඩ ටික. ඔය හැමදේම කරන්නේ මොකටද ඇහුවොත් ඉතින් මොකක් හරි විදිහකට සැපක් විඳින්න. ඒතරියෝ දුක අඩු කරගන්න හිතාගෙන තමයි ඒව කරන්නේ. දුක අඩු වෙනවද නැද්ද කියන එක වෙනම එකක්. ඒ වුණාට මේ විදිහේ මේ දේවල් කළොත් දුක අඩු කරගන්න නැත්නම් සැපක් විඳින්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් තමයි ඒව කොහොම කරන්නේ නේද? පිළිගන්නවද මේ කියන එක? මේකට අඩුම වෙලාව හොයාගන්න අමාරුම වෙලා තියෙන්නේ. අපි කියන්නේ අර ප්‍රයොරිටි එක අඩුම වෙලා තියෙන්නේ. මේක තියෙන්නේ ඔක්කොම ඉවර වෙලා වයසට ගියාම එහෙම කරන්න අමාරු වෙලාට ඒත් වෙලා නැහැ. අම්මලට නම් වෙලාව ඇති නේද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? අතන ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ දුක ගැන අවබෝධය මදිකම්. අපි දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැවෙ හින්දා තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක පිරිසිඳ දකින්න ඕන කියලා. දුක කියන එක හොඳට අවබෝධ කරගන්න. දැන් ඒකට බය වෙන්න එපා. දුක අවබෝධ කරනවා කියන්නේ දුක් විඳිනවා නෙවෙයි. අපි බයයි දුක ගැන කතා කරන්න බෑ. සමහරු නේ. දැන් මරණය ගැන කතා කරන්න බයයි. මැරෙයි කියලා. හරි අසුබයි යරෝ මේවා කියලා. නේද? එහෙම දැන් ඔන්න මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් දුක මොකද්ද කියලා දකින්න ඕන හොඳට. දුක සමුදය දකින්න ඕන, නිරෝධය දකින්න ඕන, මාර්ගය දකින්න ඕන. ඒකෙන් තමයි කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් අතන බලන්න අපි අර දැන් ලෙඩවීම, වයසට යෑම, මරණය. නිවනට තව වචන ටිකකුත් කියනවා. අජර, අමර. අජර කියන්නේ මොකක්ද? ජරාවක් නැහැ. අමර කියන්නේ මරණයක් නැහැ. මම හිතන්න තැන් ඔය. ඔතන ඉස්සෙල්ල මං අහුවහම කිව්ව රහතන් වහන්සේත් වයසට ගියා, ලෙඩ වුණා, මරණයටපත් වුණා. එනකට නිවන ගැන සඳහන් කරද්දි කියන මේක අජර, අමර, ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති යහම කියලා කියනවා නේද? ඈ කොහෙද වැරදිලා තියෙන්නේ නැත්තම් පැටලිලා තියෙන්නේ? ආ පොඩ්ඩක් කිට්ටුවට ආවා, එනකට පැහැදිලි නෑ තාම. ඔව් අනිරාවුල් කරගන්න. කොතනද මේකේ අවුල? ඕක තමයි ඇත්තටම අපිට දැනට අහන්න ලැබිලා තියෙන උත්තරේ. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි හින්දා කියන්නේ මේ ජීවිතේ නෙමෙයි ඕවා ටික වෙන්නේ, ඊළඟ ජීවිතේ. නැවත උපතක් නැති වුණා, ඒ හින්දා ජාති ජරා ව්‍යාධි මරණ නැහැ, උපදින්න නැති හින්දා. නේද? මේ ජීවිත කාලේ නෙවෙයි. ඉතින් නිවනත් නම් දෙකක් දීලා දෙකට බෙදෙනවා. සෞපාදිශේෂ නිබ්බාන, අනුපාදිශේෂ නිබ්බාන කියලා එහෙම අහලා ඇති නේද? මේ නිවන උපදිසහිතයි, පිරිනිවන් පෑවම තමයි ඔක සම්පූර්ණ වෙන්නේ කියලා කතා ටිකක්. ඕක මේක තේරුම් ගන්න බැරි හින්දා මේ බේරෙන්න ගියපු කතාවක්. ඇත්තටම මේ හරියට සම්මා දිට්ඨිය තේරුම් ගන්නකොට ඔයාලට උත්තර එනවා ඇත්තටම. දැන් නිවන කිව්වහම දුක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් ආයේ දුකේ ඉතුරුවක් ගැන කතා කරන්න බෑනේ මැරෙනකන් හරි. එහෙනම් ඒක නිවන වෙන්න බෑ. ඒ කියන්නේ එහෙනම් නිවන ලබන්නේ මැරුණාට පස්සේ. ආයේ උපදින්නේ නැහැ. හරි. හා? මොකද හිතන්නේ? කියන්න අපි මේ කතා කරන්න තමයි මේ තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? රහත් වුණාම මැරෙනකන් දුකක් ඉතුරු වෙලාද ටිකක්? එහෙම වෙන්න බෑ ධර්මයට අනුවනේ. දුක ඉතුරු නැතුවම නිරුද්ධ කිරීමනේ රහතන් වහන්සේ කියන්නේ.
සේනානායක මහත්තයතුමා ඒ කියන්නේ මැරුණ පස්සේ නම් නිවන දින්නේ ඒ විදිහනම් මට වැඩන්නේ.
එහෙම
පස්සේ මේ දැන් මොකද පටන් ගන්නේ?
නිවන් යම් කිසි මොහොතක අවබෝධ කළා නම් අපි තුමු රහත් වුණා නම් එතනින් එහාට ආයේ දුක පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වුණොත් ඒක නිවන වෙන්න බෑ. හරි. එහෙනම් රහත් නෙමෙයි ඊට පල්ලෙහා එකක් වෙන්න ඕන. නේද? රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුවම නිරුද්ධ කළා කියන එක. දුක්ඛ නිරෝධය. එතකොට ඔතන මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් මොනවද උත්තර තියෙනවද? දැන් ඔවා හිතන්න ඕන. මම පොඩි ඉඟියක් දෙන්නම්, ඕක පස්සේ හිතලා බලන්න. මේවා කාගෙන් අත අහගත්තට හරියන්නේ නැහැ. තමන්
හිතන්න ඕන.
තමන් හොයන්න ඕන. දැන් අපි දන්නානේ රහතන් වහන්සේ කියන්නේ හැමදේම අතහැරපු ස්වභාවයක් කියලා. හරි. එතකොට මේ ශරීරයේ පවා තමන්ගේ නෙවෙයි. අයිතිකාරයෙක් නෑ. එතකොට අපි ওই කියන කතා ටික ඒ ශරීරයට වෙන්නේ. ලෙඩ වුණාට ලෙඩේ බාර ගන්න කෙනෙක් නෑ. ඒ ශරීරය අතහැරලා ඉවරයි. ශරීරයට වෙන දේවල් රහතන් වහන්සේට වෙනවා කියන්න බෑ.
මමතරලා.
ඒක හරියට දැන් ඔන්න ඔයාට තියෙනවා කියලා හිතන්න කාර් එකක්. හරි. දැන් ඔය කාර් එක ඇක්සිඩන්ට් වුණත් හරි මොනවා හරි ලෙඩක් වුණත් අපිට දුකක්. නේද? දැන් ඔන්න අපි ඔය කාර් එක විකුණනවා. තව කාර් එකක් ගන්න. විකුණනට පස්සේ ඔය කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. දැන් අපිට දුකයි. නෑ. ඇයි?
ඒක මගේ නෙවෙයි.
මගේ නෙවෙයි. කාර් එකට ඒවා වෙන්න පුළුවන්. ඒවා වුණාට අපිට දුකයි. නෑ. තේරුණාද? දැන් ශරීරේ අපේ කියනකම් අපි ශරීරයට වෙන දේවල් වලට දුකයි කියන.
රතන් වංශය අර කාර් එක වගේ.
ශරීරය රතන් වංශයේ ශරීරය.
කාර් එක වගේ. කාර් එක දන්නේ නැහැ මල් ලැබුණාද කියලා.
කාර් එක දන්නේ. කාර් එක දැනගත්තා ඒක. ඒක මගේ නෙමෙයි නේ.
මගේ
යන්නේ. රාහක තියෙන කාර් එකක් හැපුණාට අපිට මොකද? ඒකේ අල්ලා ගැනීම ඉතුරු නැතුව දුරු කළා. රහතන් වහන්සේ කියන්නේ ශරීරය සම්පූර්ණයෙන් අතහැරිය කෙනෙක්. මගේ කියලා අල්ලගෙන නැහැ. මගේ නෙමෙයි නම් ඒකට මොනවා වුණා දුකක් හට ගන්න විදිහක් නැහැ. එහෙනම් රහතන් වහන්සේට දුකක් ඇති වෙන්න සිද්ධියක් නැහැ. හරි. ඉතින් ඕක මම නිකන් කිව්වට ඕක ගැඹුරින් හිතන්න නะ.
ගැඹුරට යන්න.
ඒක මොන වගේ தත්වයක්ද කියන එක අර අපිට එකපාරට තේරුම් ගන්න අමාරුයි. එතන තේරුම් ගන්න ධර්මයේ වැරද්ද නෙමෙයි අපේ අවබෝධයේ වැරද්ද තියෙන්නේ කියන එක. හරි. ඒ ප්‍රඥාව ඕන වෙන්නේ ඔතෙන්ටයි. ප්‍රඥාව තුළින් තමයි ඔය ටික ටික අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ දුක ඇත්තටම මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ටිකම නෙමෙයි. ඒවා නිසා දුක හට ගන්න පුළුවන්. නේද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් අන්න මරණයක් ගන්නකෝ. දැන් හැම මරණයම අපිට දුකයිද? නෑනේ. මොන වගේ මරණද අපිට දුකක් ගෙන දෙන්නේ? තමන්ගේ. නේද? අපේ පවුලේ කෙනෙක් යාළුවෙක් නැද ඒක එහෙම මරුණොත් තමයි දුක තියෙන්නේ. එහෙම නොවන කෙනෙක් මරුණාට දුකයිද? නෑ. ඒකම මරණේ නෙවෙලා තියෙන්නේ. මරණේ නම් දුක. හැම මරණෙම දුකක් ඇති වෙන්නේ නැහැ. සමහර මරණ එහෙම නැහැ. තරහකාරකෙක් එහෙම මරුණොත්. ඔය ප්‍රභා කරන්නේ එහෙම මරුණාම නේද? දුකක්ද ඇති වුනේ සොට්ටත්. එහෙනම් වෙනස. ඒතකොට මරණේ නෙමෙයි දුක වෙලා
තියෙන්නේ.
අල්ලාගෙන. දැන් ඒ කියන්නේ මේ පුද්ගලයා නිසා අපිට යම්කිසි සතුටක් ඇති වුණා නම් මොනෝක නැතිවීමටයි මේ දුක තියෙන්නේ. නේද? ඒක මේ අල්ලා ගැනීම වැඩි නම් දුක වැඩි. මගේ කියලා අපේ පවුල කෙනෙක් යාළුවෙක් කියන්නේ ඒක එහෙම කියලා අල්ලා ගැනීම තියෙන තරමට එයා මැරුණොත් දුකයි. එයා ලෙඩ වුණොත් දුකයි. එයා වයසට යනකොට දුකයි. මේ අල්ලා ගැනීම තියෙනකම්. අල්ලා ගැනීම නැත්තම් එහෙම දුකක් එන්නේ නැහැ ওই ටික වුණාට. හරි. එතකොට ඔතන තේරුම් ගන්න ඒ ජාතිය ජරාව ව්‍යාධිය මරණය නිසා දුක හටගන්න පුළුවන්. හරි. එතකොට ඒ දුක හටගන්න හේතුව තමයි තණ්හාවෙන් අල්ලා ගැනීම. එතකොට ඒ හින්දා තමයි තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කළොත් දුක ඉතුරු වෙන්න බෑ. තණ්හක්ඛයෝ නිරෝධෝ කියලා කියන්නේ තණ්හාව ඉතුරු නැතුව ක්ෂය වුණොත් දුක ආයෙ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න විදිහක් නැහැ. කියන්නේ කිසිම අල්ලා ගැනීමක් නැත්තම් දුකක් හටගන්න විදිහක් නැහැ. එතකොට ඔන්න දුක නැති කිරීමේ මාර්ගය ඊට පස්සේ හොයාගන්න පුළුවන් ඔන්න ඔය ටික යන්තම් හරිත වරුන් ගත්තොත් ඒ එක පැත්තක් මේවා ඔය එක පොයින්ට් එකක් අරන් දවසක් විතර කතා කරන්න පුළුවන් මේ ඔයගොල්ලෝ ධර්මය හොයන පිරිසක් විදිහට මේ හිතන්න තැන් ටිකක් දෙන්න විශේෂයෙන් සම්මාදිට්ඨිය දුක කියන එක අවබෝධ කරගන්න ඕන දුකට හේතුව දුක්ඛ නිරෝධය. ඔය ටික නැතුව මාර්ගය වඩනවා කියලා එකක් නැහැ. වැඩෙන්නේ නැහැ. උපදේශනවල තියෙනවා. සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්ප ඇති වෙන විදිහක් නැහැ. අපිට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න ඕන. ඔය සම්මා දිට්ඨිය ඊළඟට අනිත් ඒවටත් ගැලපෙනවා. මම දැන් දුක කිව්වේ පංච උපාදානස්කන්ධය දුකයි කිව්වා නේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධය දැන් ඔන්න පංච උපාදානස්කන්ධය ගැන හොයන්න ඕන ඇයි ඒක දුක කියලා බුද්ධ දේශනාවේ තියෙනවා එහෙනම් අපි හොයලා බලන්න ඕන මේක ඇත්තටම අපිට දුකයිද කියන එක ඒ කියන්නේ දුක අවබෝධ කළා නම් එතන දුක තේරුම් ගන්න ඕන නේද පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ಜಾති පහක් කියනවා. නේද? එතකොට සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපි ඔය එකින් එක අරන් බලමු ඕවා අපිට දුකයිද කියලා. හොයන්න ඕනේ. කියනකොටම hina වෙනවා නේද? දැන් රූප කියන්නේ මොනවද? ඔව් මේ පේන්න තියෙන ඒවා රූපේ. වටපිටාවේ තියෙන සේරම රූප. නේද? දැන් ওই ශරීර ටිකත් රූප, අර තියෙන පුටු මේස, අර මේවා ටිකත් රූප, ෆෑන් එක, බිත්ති නේද? තේන දේවල් සේරම රූප. හිතා තව ටිකක් ගැඹුරට ගියොත් පේන දේවල් විතරක් නෙමෙයි එහෙන ශබ්ද වැටෙන්නේ රූප ගණයට. ශබ්ද රූප කියන ඒවා සියුම් රූප. ඊළඟට ගන්ධ සුවඳ රස ස්පර්ශ. ඒවා සේරම වැටෙන්නේ රූප වලට. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහම වැටෙන්නේ රූප ගණයට. එච්චර ද රූප තියෙනවා. ඔය පහට අමතර වෙන රූප තියෙනවා.
මානසික රූප
ඔව් අපි නෑ සාමාන්‍යයෙන් රූප කියන තව තියෙනවා
සිං රූප
නාම රූප වලත් තියෙන ඒවා මනසේ තියෙන රූප වලට එන්නේ දැන් ඔය ඇහැට අහුවෙන රූප කනට අහුවෙන ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔය පහට අමතර තව රූප තියෙනවා ඉන්ද්‍රිය පහ ඇහැ රූපයක් නෙවෙයිද ඇහැට අහුවෙන රූප විතරක් නෙවෙයි ඇහත් රූපයක් නේ කනත් රූපය නාසයත් රූපයක් දිව කය ඉන්ද්‍රිය පහත් රූප කියන්නේ අභ්‍යන්තර ආයතන පහත් රූප බාහිර ආයතන පහත් රූප වේ දහ ආකාරයෙන් මනවගත්පත් රූප දැන් ඔය ඕන රූපයක් අරන් බලන්න ඕක දුකද කියලා මේ වන්නේ පංච උපාදානස්කන්ධය ගැන නේ. ඒකේ පළවෙනි එක තමයි රූපය. දැන් අපි ඒක දුකයි කියලා අවබෝධ කරන්න නම් හොයලා බලන්න ඕන. ඔය අපි රූප කියන ඒවා අපිට දුකයි. නේද? එහෙම වෙන්න ඕන නේද? අර ධර්මයේ එක තැනක තිබිලා අපි වෙන එහෙම ඉඳලා බෑ අවබෝධ කරගන්න. දැන් රූපයකට උදාහරණයක් ගන්න බලන්න. නේද? මේ පැදුර රූපයක්ද නැද්ද? රූපයක්. මේක දුකද නැද්ද? මේ පැදුර දුකද නැද්ද? නැත්තම් පැදුර සැපද දුකද? දෙන්නේ. පැදුර නිසා
දෙන්නේ.
එන්න දැන් බලන්න ධර්මයේ එක.
සැපතෙන් දුක එනවා.
පංචස්කන්ධේ සැපද දුකද? දුරෙත් ජරා මරණ තියෙන කාලයක් ගිහිල්ලා ඇහිරිලා කැඩිලා පරණ වෙලා යයි. ඒකද දුක කියන්නේ?
සැපත් එක්කම තියෙන දුක. සැපෙන්නේ. දුක තිබෙන තමයි දුක නිසා තමයි එතනට ආවේ. සැපත් එක්කම දුක එනවා.
ඇයි දුක නිසා එතනට ආවේ කියන්නේ? ඈ ඈ. මම පැදුර අරගෙන කියන්න බලන්න ඇයි දුක නිසා එතන සැපව?
දුක කියන්නේ දැන් මම දුකේ හිටියේ. කියන්නේ මට දැන්
පැහැදිලි කිරීමක් හොඳයි. ඒ වගේ මේ බලන්න ඕන දැන්. තව මොනවාද විස්තර
තියෙන්නේ?
ඔව් පැදුර නැති වුණොත් එහෙම දැන් අද හවස වෙනකොට මේක නැත්තම් කවුරු හරි අරන් ගින්නවා. දුකයි නේද? කාටද ඒ දුක තියෙන්නේ? අපිට තියෙයිද ඒ දුක මේ පැදුර නැති වුණාට? අපි නෙමෙයි. අයිතිකාරයන්ට තමයි ඒ දුක
තියෙන්නේ.
ආ ඔන්න අපිට දුකක් නෑ. පැදුරයි වුණාට. මම අනිත්‍ය වුණ පළියටම දුකයිද? කාටද දුක?
මම
අහිතයි. නේද? ඒතරට රූපය විතරද දුක? නැත්නම් රූපේ අයිතිකාරයට. රූපය අල්ලා ගැනීම නේද දුක? අනะ
පොයින්ට්
එක. රූපේ නෙමෙයි දුක, රූප උපාදානයයි දුක කියන්නේ. పంచ ఉపాదానస్కන්දේ නේද කිව්වේ? රූප උපාදානස්කන්දේ තමයි දුක කියන්නේ. උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගැනීම. නේද? මම මගේ කියලා අල්ලගත්තා නම් ඔන්න ඕකට මොනව හරි වුණොත් දුකයි. අල්ලගත්තේ නැත්නම් අපිට දුක නෑ මේ පැදුරට වුණාම. නේද? ඒක මගේ කියන අපේ කියන කෙනාට තමයි ඕක නැති වුණොත් දුකයි. එතකොට පේනවාද දැන් රූපය නෙමෙයි රූපය අල්ලා ගැනීම තුලයි දුක තියෙන. උපාදානය කිරීම තුල. හරි. ඒ වගේ අනිත් එකත් අවබෝධ කරගන්න ඕන. ඉතින් මේ රූපය උපාදාන කිරීම දුකයි. දැන් ඔන්න ඊළඟට හිතෙනවා රූපේ ඔතන දැන් පැදුර තියෙනවා. ඉතින් ඕක අපිට දුක නැහැ. අපි අල්ලගෙන නැහැ කියලා. ඒ වුණාට ඔතන දැන් ගැඹුරට යනකොට මම තව විදිහකට අර සම්මාදිට්ඨියේ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේකිනු සම්මාදිට්ඨිය තියෙනවා. නැත්තම් ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙතනෙනුත් සම්මාදිට්ඨිය තියෙනවා. දැන් පැදුර කියන එක රූපය කිව්වත් හරි ලෝකය කිව්වත් හරි නේද? ලෝකෙටයි තියෙන්නේ. ඔව්. එතකොට අන්න අපි සම්මාදිට්ඨිය ඇති කරන්න නම් මේ රූපය මොකද්ද කියලා දැනගන්න ඕන. ඒ කියන්නේ ඉති රූපං. රූපය මේකයි. ඉති රූපස්ස සමුදය. රූප සමුදය මේකයි. ඔන්න ඔය විදිහට ඒ මේ පාලි වචන අඩු කරලා කියන්නේ ඒවා දේශනාවල තියෙන ඒවා මම කියන්නේ ආ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? ඒ රූපේ නිරෝධය මොකද්ද? අත්තංගම කියන වචනය අතන පාවිච්චි වෙන්නේ රූපේ ඒ ඉතුරු නැතුව නැති වෙන ගතිය මොකද්ද? ඒකට මාර්ගය මොකද්ද කියන එක දැනගන්න රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා දැක්කොත් එතනින් සම්මාදිට්ඨිය තියෙනවා. ඕකමයි ති ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. ඕකේ මම තව එකක් කිව්වා, ආයතනය මොකද්ද, ඒ කියන්නේ සලායතන මොකද්ද, සලායතන සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. ඔවයිනුත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. හරි, දැන් අපි බලමු මේ ඔන්න ඔය පැත්තෙන් සම්මාදිට්ඨිය ගන්න. රූපේ මොකද්ද, රූප සමුදය මොකද්ද, එහෙම නැත්නම් ලෝකේ මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ආයතනේ මොකද්ද, ආයතන සමුදය මොකද්ද. දැන් මෙතන පැදුර කියලා රූපයක් තියෙනවනේ නේද? පැදුර කියලා රූපයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මෙතන පැදුරක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? විඤ්ඤාණය. නෑ, ඔයගොල්ලෝ ඇයි පැදුරක් තියෙනවා කියන්නේ? මම ගැඹුරට හිතන්න එපා සාමාන්‍ය. ඇයි මෙතන පැදුරක් තියෙනවා
කියන්නේ?
ඇහැට පේන නිසා. ඒක තමයි. පේන නිසා තමයි අපි පැදුරක් තියෙනවා කියලා දැනගත්තේ. නේද? දැන් අතන පැදුරක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නේද? හ්ම්. එතකොට පේන නිසා අන්න රූපයක් තියෙනවා. එහෙම නැත්නම් ලෝකෙට අයිති දෙයක් තියෙනවා, ලෝකයක් තියෙනවා. හරි. දැන් පෙනුනේ මොකක් හින්දාද? ඇහැ නිසා. නේද? අන්න ඇස නිසා. දැන් ඇහැට අරමුණු වෙන රූපයක් තිබුණා. මේකට රූපයක් කිව්වේ ඇහැට අරමුණු වෙන හින්දා රූප කිව්වා. ඉස්සෙල්ලා ඇහුවම කිව්වේ රූප කියන්නේ මොනවාද? ඇහැට පේන දේවල් රූප කිව්වා නේද? එතකොට අන්න රූපයක් තියෙනවා. දැන් මේ තේරුම් ගන්න හදන්නේ රූපය මොකද්ද කියන එක. නැත්තම් ලෝකය මොකද්ද? අපිට ඇහැට අහුගෙන ඕන එකකට ඔබ දාන්න පුළුවන්. පේන ඕන දෙයකට. එතකොට මෙතන පැදුරක් තියෙනවා කිව්වේ ඇහැට පේන හින්දා. නැව උතන පැදුරක් තියෙනවා කියලා දැනගැනීමේ මොකුත් වැරද්දක් එහෙම තියෙනවද ධර්මයට අනුව? එහෙන් දැක්ක දැනගත්තා උතන පැදුරක් තියෙනවා කියලා. මොන කෙලෙස් මොකුත් ඇති කියලා තියෙනවද? නෑ. හ්ම්. අර දන්නේ. මොකද හිතන්නේ? උතන පැදුරක් තියෙනවා කියනකොට පාදාන වෙලාද?
නෑ නෑ. තන්දි ඉඳලා ප්‍රමුඛ. ගලගත්තු
නින්නේ.
දුරක් තියෙනවා. ඉතරයි. ඒක දෘෂ්ටිය.
දැකීම පාදාන. නැකින තුරෑනේ. මේ පේනත් ඉතරයි. තියෙනවා. දැක්කයි ඉතරයි. ඉතරයි. අනේ අතන පැදුරක් තියෙනවා කියන එකේ වැරද්දක් තියෙනවා.
තියෙනවා.
ඔව්. මොකක්ද වැරද්ද?
දකින්න
කෙනෙකුත් ඉන්නවා. අතන පැදුර තියෙනවා නම් මෙතන මම ඉන්නවා නේ.
තමන්ගේ එකනින් ඔබට ගිය එක. පැදුරෝනේ තියද්දි මට වැඩක්
නැහැ. හරි. මං අහන්නේ පැදුර ඔය තියෙනවා කියලා දැන ගැනීම තුල
රඟක් තියෙනවා. මම කියන්නේ ඒකයි.
හරි හරි. හොඳයි. ඒ කියපු එක දැන්. දැන් පැදුර තියෙනවා කියලා දැනගත්තේ කොහමද? පෙනුනේ. ඔව්. පෙනුනේ මොකටද?
ඇහැට.
ඇහැට රූපයක් අරමුණු වුණා. කාගේ හැටද?
අපේ හැටි. මගේ. ඇයිස වඩ දෙන්නේ
අපි? අපි හරි. නෑ, ඔක තමයි උත්තරේ. අනුගේ හැකට නිවෙන්නේ වෙනුනේ. අල්ලපු එක්කෙනාගේ හැටද වෙන්නේ? මගේ හැට. අන අතන තමයි වැරද්ද තියෙන්නේ. අපි නොදැනුවත්වම අතන පැදුර කියනකොට මෙතන මම හටගෙන ඉවරයි. එහෙනම් පැදුර නිසා මම ඉපදිලා තියෙනවා අපිටත් නද. ඕකට කියනවා සක්කාය දිට්ඨිය. නිකන් අන්නේ යතන පැදුර තියෙන එකේ වැරද්දක් තියනවාද කියලා අපි ලෝකෙට අහුවෙලා ඉවරයි නේද? ලෝකේ බාර අරන් ඉවරයි. අන්න එතකොට බලන්න ලෝකය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ, ලෝක සමුදය මොකද්ද දන්නෙත් නැහැ, ලෝක නිරෝධය දන්නෙත් නැහැ, මාර්ගය දන්නෙත් නැහැ. ඒකයි මේ සම්මාදිට්ඨිය ඕන කියන්නේ අන්න ඔය හින්දා හොයන්න කියලා තියෙන්නේ ඒකයි. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අන්න ඔහොම දෙයක් දේශනා කරලා තියෙනවා මේ බුදුදහම. මේක ටිකක් ගැඹුරුයි. ඒ වුණාට දකින්න බැරි දෙයක්ුත් නෙවෙයි. අපි හිතන්නේ අතන පැදුර තිබුණාට මොකද්ද ඉතින් අපේ කෙලස් නැහැ, අපේ ඇලිමක් ගැටීමක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් නැත්තේ නැහැ. ගැඹුරට යනකොට ප්‍රශ්නයක් තියෙනවා. හයි. ඒ පැදුර දකින්න මෙතන මම ඉපදිලා ඉන්නවා. මම හටගෙන තියෙනවා. මට සාපේක්ෂව තමයි අතන පැදුර තියෙන්නේ. හරි. ඊළඟට අපි ආයතන මට්ටමින් ගත්තොත් ඇහැක් ඉපදිලා තියෙනවා. එතකොට අපි දැකලාද ආයතනය මොකද්ද, ආයතන සමුදය මොකද්ද, ආයතන නිරෝධය දැක්කද? නැහැ. ඉතින් නිරෝධ කරන මාර්ගයක් අහුවෙයිද? ඒකයි සම්මා දිට්ඨිය කියනකොට ආයතනය මොකද්ද, ආයතන සමුදය මොකද්ද, ආයතන නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එන්න ඕනේ. ඒකෙන් කෙනෙකුට සම්මා දිට්ඨිය තියෙනවා. ඔය එකකින් හරියට සම්මා දිට්ඨිය ඇති වුණොත් අනිත් සේරටම එක ගැළපෙනවා. මම කිව්වේ 16 ආකාරයක් විතර සම්මාදිට්ඨිය පැහැදිලි කරලා දෙනවා කියලා. හරියට ඇහැ මොකද්ද, ඇහැ සම්මාදිට්ඨිය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන මට්ටමින් හොයන්න ඕනේ. ඒවා තමයි ඇත්තටම මේ ධර්මයේ ගැඹුර තියෙන ලෝකෝත්තර මාර්ගයේ හොයන කෙනෙකුට. සක්කාය දිට්ඨිය නැති කර ගන්න ඕන නම් ඔන්න ඔය තැන් හොයන්න වෙනවා. වෙන විදිහක් නැහැ. තව විදිහට මේවා ගැඹුරින් හොයන්න ඕනේ. කියන්නේ කොහෙන් හරි මම ඉන්නවා කියලා හිතන තැනක් තියෙනවා නම් ඔතන හාරලා හාරලා හොයන්න ඕනේ. කොහෙන්ද මෙතෙන්ට මම රින්ගුයි? අපිට හිතෙනවා ඔක දැකීමක් විතරයි. උතන මොකද්ද තියෙන වැරද්ද? අර දිත්තේ දික්කමත්タン කියලා නේද? දැකීමට අමතරව ගොඩක් දේවල් දැන් හටගෙන තියෙනවා. දැකීම මොකද්ද? පේනුණා. දැකීම කියන්නේ ඕකනේ. දැන් දැකීමට අමතරව අපි හදපු දේවල් තියෙනවා, දැකපු දෙයක් තියෙනවා, දැකපු කෙනෙක් ඉන්නවා. පේනවා දැකීමෙන් නැවතිලා නැහැ කියලා. දැකීම දැකීමට සීමා වුණා නම් දැකපු දෙයක් පණවන්නත් බෑ, දැකපු කෙනෙක් පණවන්නත් බෑ. අපි ওই දෙකම හටගෙන. හරි. කොට ඒවා ආවි කොහමද කියලා හොයන්න ඕනේ ඊළඟට. ඒවා හොයන එක එක විදි තමයි මේ ධර්මයේ පෙන්වලා දීලා තියෙන්නේ. ඇහැ කියන්නේ මොකද්ද? ඇහෙන් දකිනවා කියන්නේ මොකද්ද? ඔව ටික ටික හොයන්න. ඒක බලන්න එක එක විදි තියෙනවා. දැන් එක පැත්තක් ගත්තොත් පොඩි උපමාවක් ගන්න අපි සරලව හැමතැනම විස්තර කරන්න ගන්න එකක්. දැන් මේ පැදුර තියෙනවා කිව්වේ ඇයි? දැන් උත්තර දෙන්න. මෙතන පැදුරක් තියෙනවා කිව්වේ ඇයි? දැක්ක නිසා, පේන නිසා. මහා ගැඹුරට හිතන්න එපා. නිකන් සරලව කිව්වේ ඇයි කියලා. පැදුර තියනවා කිව්වේ පේන නිසා. පැදුර වගේ දෙයක් පේන නිසා කිව්වා පැදුරක් තියනවා කිව්වා. හරි. අපිට පේන දේ පේන නිසා තියනවා කිව්වා. දැන් අපි පොඩි උපමාවක් ගමු, උදාහරණයක්. වතුරට එබෙන බල්ලෙක්ව මොකද වෙන්නේ? මේක හොඳට අහගන්න. හරි. ඕව ගන්න ගමම්ම කියන දේත් අහගන්න. වතුරට බල්ලෙක් එබුණාම මොකද වෙන්නේ?
අර සෙවණැල්ල පේනවනේ වතුර.
ඔව්. උගේ ඡායාව පේනවා වතුර. නේද? එතකොට අපිට පේනවා බල්ලා බුරනවා, ගොරවනවා, පහුරු ගන්නවා, ඉතල වෙලා තියෙනවා. උට ගේන්ති ගිහිල්ලා. නේද? අපි ඇහුවොත් බල්ලගෙන් ඇයි කේන්ති අරන් ඉන්නේ කියලා. නිකන් හිතමු කතා කරන්න පුළුවන් කියලා. බළු භාෂාව දන්නවා කියලා. මොකක් කියයිද? අන්න තව බල්ලෙක් ඉන්නවා කියයි නේ. දැන් බල්ලා රැවටිලාද නැද්ද? රැවටිලා. දැන් අපේ උට මේක තේරුම් කරලා දෙන්න යනවා කියලා හිතමු. තන බල්ලෙක් නැහැ කියලා. මේ තේරුම් කරලා දෙන්න කලින් අපි හොයන්න ඕන. දැන් බල්ලගෙන් අහනවා ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ. නේද? ඒක හොයාගන්න එපේ. බල්ලගෙන් අහුවොත් ඇයි එතන බල්ලෙක් ඉන්නවා කියන්නේ? මොකද්ද දෙන උත්තරේ? පේන නිසා. ඇවිල්ලා බලන්න අන්න ඉන්නවා කිය. නේද? දැන් බල්ලා වතුරේ හරි ලිඳේ හරි ඇයි බල්ලෙක් ඉන්නවා කිව්වේ?
ඒ බල්ලා පේනු නිසා.
පේන නිසා. බල්ලාගෙන් අහුවොත් කියයි බල්ලාගේ මානසිකත්වයේ තමයි පේන නිසා ඉන්නවා. නැත්තම් තියෙනවා. නේද? බල්ලෙක් ඉන්නවා කියලා බල්ලාගේ ලෝකෙට විශ්වාස කළේ මොකක් හින්දාද? පේන නිසා. මොකටද පේන්නේ? ඇහැට. ඇස් පේන්නේ නැති බල්ලෙක් හිටියොත් උන්ට පේයිද ඔක? නෑ. පේන නිසා තමයි. ඔව් බල්ලෙක් ඉන්නවා පේනවා. පේන නිසා ඌ හිතුවා බල්ලෙක් ඉන්න නිසා පේන්නේ. ඒකේ වැරද්දක් තියෙනවද? ඒක නම් වැරද්දක් තියෙන්න බෑ නේද? දැන් මම ඕගොල්ලන්ගෙන් අහුවා පැදුරක් තියෙන්නේ ඇයි? පැදුරක් තියනවා කිව්වේ ඇයි? ඔයගොල්ලන්ගේ ලෝකෙට පැදුරක් තියෙනවනේ. ඇයි පැදුරක් තියෙන්නේ? මොකද්ද දීපු උත්තරේ? පේන නිසා. දැන් බල්ලා දීපු උත්තරේයි අපේ උත්තරේයි මොකද්ද වෙනස? දෙන්නම ඇහැ පාවිච්චි කරලා ඇහැට පේනවා. පේන නිසා තියෙනවා කියන මතයකට ආවා. නේද? එනවාට අපි කියනවා බල්ලා මෝඩයි බල්ලා රැවටිලා. නැති බල්ලෙකුට ඉන්නවා කියනවා නේ වතුරේ. අපි අපිත් කරලා තියන්නේ අර බල්ලා කරපු වැඩේම නේද? ඇහැ පාවිච්චි කළා ඇහැට පේනවා. පේන නිසා තියෙනවා කියලා. බල්ලත් ඕගනේ කරලා තියෙනවා. ගේ ඇහැට පේනවා බල්ලෙක් ඉන්නවා. පේන නිසා තියෙනවා. දැන් මොකද කියන්නේ? අපිත් ඉන්නේ බල්ලාගේ දෘෂ්ටියද නැද්ද? දැන් මේවා පොඩි නිකන් විහිළු කතා වගේ වුණාට පොඩ්ඩක් හිතන්න ඕන ගැඹුරට. හරි. ඇහැගෙන තේරුම් ගන්න. ඇහැ අපි උනුලා කරන හැටි තේරුම් ගන්න නම් ඔයගේ ඔය කමා වලින් තමයි දෙන්න තියෙන්නේ. ඒක ගැඹුරට හිතන්න. එතකොට පේන නිසාම තියනවා හරි පේන නිසාම ඉන්නවා හරි කියන එකේ මොකද්ද අඩුවක් තියෙනවා නේද? බල්ලා රැවටෙන්න බෑනේ නේද? උත්කිවේ පේන නිසා ඉන්නවා නැත්තම් තියෙනවා. ඉන්න නිසාමයි ඔය පේන්නේ. දැන් ඒක දෘෂ්ටියක් කියලා පේනවාද? ඇහැ පෙන්නන දේ තියෙනවා කියලා හිතුවෝ දෘෂ්ටිය. ඕක අපේ මේ ජීවිතේ නෙමේ සංසාරේ දිගටම ආපු දෘෂ්ටිය. පේන හැමදේම තියෙනවා කියලා පිළිගන්න එක. මේ ත්‍රිසංසතාවේ තියෙන දෘෂ්ටියමයි අපිත් තියෙන්නේ. ආයතනයකට අහු වෙන යම් දෙයක් තියනවාද ඒක තියෙන නිසාමයි පේන්නේ කියලා දැඩි මතයකින්. මෙහිඳ තමයි බල්ලා රැවටෙන්නේ. අපිත් රැවටෙන අපි රැවටෙන බව දන්නේ. බල්ලා දන්නේ නැහනේ බල්ලා රැවටුන බව. නේද? ඊට වඩා නුවණකින් දකින්න කෙනෙක් තමයි දන්නේ ආ ඌ රැවටිලා. අපිනේ කියන්නේ බල්ලා රැවටිලා කියලා. නේද? අපි රැවටිලා කියලා දකින්නේ අපිට වඩා නුවණ තියෙන කෙනෙක් කොන්න බුදුරජාණන් වහන්සේ. පෙන්නනවා ඇහැ විශ්වාස කරන්න එපා. මායාකාරයෙක් කොතන ඉන්නේ? කන විශ්වාස කරන්න එපා, මේ ආයතන හැ විශ්වාස කරන්න. පියව විශ්වාස කරන්න. අපි බල්ලටත් කියන්න යන්නේ ඕක නේද? ඇහැට පෙනුන පළියට විශ්වාස කරන්න එපා. හැබැයි අපි දැනට ඉන්නේ මේ දෘෂ්ටියේ හින්දා අපිට ඔකේ වැරද්ද පේන්නේ නැහැ. මොකද අපි ලෝකෙට අහුවෙලා. ලෝකය මොකද්ද? ලෝක සමුදය, ලෝක නිරෝධය, මාර්ගය ගැන අවබෝධයක් නැහැ. ඇහැට අහුවෙලා. ඇහැ මොකද්ද? ඇහි සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් නැහැ. රූපය මොකද්ද? රූප සමුදය, නිරෝධය, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් නැහැ. ඔක පොඩි අවබෝධයක් ගන්න ඔන්න දැන් බල්ලට යම් කිසි දවසක අපි කොහොම හරි තේරුම් කරලා දෙනවා කියන. ඔහොම පෙනුනට උතන ඇත්ත බල්ලෙක් නෑ කියලා. බල්ලෙක් වගේ පේන ස්වභාවයක් තියෙන එනට උතන බල්ලෙක් ඉන්න හින්දා නෙමෙයි ඔහොම පේන්නේ. ඔහොම කවදා හරි මම තේරුම් ගත්ත දවසට වතුර ටේබිලා රැවටෙයිද බල්ලෙක් ඉන්නවා කියලා. මෑ නේද? අන්න දැන් අර ඉස්සෙල්ලා ඇති වුණ ලෝකේ දැන් මොකද වෙලා තියෙන්නේ? බල්ලා කියන ලෝකේ, වතුරේ ඉන්න බල්ලා කියන ලෝකේ නිරෝධ වෙලා නෑ නේද දැන්? න ලෝකයයි ලෝක නිරෝධයයි. මේ නිරෝධේ එන්න නම් සමුදය දකින්න ඕන. මො සමුදය මේ මෙහෙම රැවටෙන්න හේතුව අවබෝධ කරපු දවසට තමයි ලෝක නිරෝධය දකින්නේ. හරි. එම ඕක ටිකක් අපි විශ්වාස කරන හින්දා මම ටිකක් පිළිගනියා මෙයා කියන්නේ ඇත්තක් වෙන්නේ නැති. තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. බලන බලන සැරේට ඉන්නවනේ. දැන් ඔන්න උන්ට පොඩි ශ්‍රද්ධාවක් තිබුණොත් අපි කියන එක ඇත්ත වෙන්නේ නැති. මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕන කියලා. අන්න එදාට මාර්ගයේ උපදින. ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය මාර්ගය. අපිටත් ඔන්න ඔය වගේ දෙයක් කරන්න තියෙනවා. මේ ලෝකෙට අහුවෙලා අපි ඉන්නවා. ලෝකේ පිළි අරන්, ලෝකේ බාර අරන්. ඒතර ලෝකය, ලෝක සමුදය දැනගන්න ඕන, ලෝක නිරෝධය දැනගන්න ඕන. එතකොට තමයි මාර්ගයක් උපදින්නේ. එන්න ලෝකෝත්තර වෙන්න නම් ඔන්න ඔහම දැකීමක් ඇති කරගන්න තියෙනවා. සම්මාදිට්ඨිය. ඔන්න ඕවා ටිකක් ගැඹුරට හොයන්න වෙනවා. ඔය මම දැන් එළියේ තියෙන රූපය ගැන කිව්වේ. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේ බල්ලගේ ප්‍රමාණය. ඔය වගේම අපේ එළියේ තියෙන රූපත් ඔය වගේ. තියන්නකෝ. දුරනවා ඇහෙනවා නේද? කවුද පුරනවා ඇහෙන්නේ? බල්ලෙක්. ආරෙහි බල්ලෙක් ඉන්නා නේ. බල්ලා ලෝකෙට අයිතිද නැද්ද?
අයිති.
ලෝකෙට අයිති. බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහමද? බිරුව නිසා.
එතකොට අපිට ඇකලා නෙමෙයිනේ කන්නට නේද නේද?
ඒක තමයි මේ අහන්නේ. බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහමද? කනට ශබ්දයක් ඇහෙලා අපි දැක්කේ නෑ ඔබ නේද? එනට අපේ හිතට පෙනුණා හිත දැනගත්තා අන්න බල්ලා ඉන්නවා නේද? දැන් ඔය බල්ලා දැන් අපි හැමෝම දැනගත්තේ එකම බල්ලෙක්ද? දැන් මං කිව්වොත් ඔය දැනගත්ත බල්ලා අඳින්න කියලා රූපයක් කොහොම වෙයිද?
එතකොට ඒක එක්කෙනා අනින බලු රූප වෙනස් වෙනවා.
අන්න හරි.
ඇයි සිතේ පැහැගෙන තියෙන අදහස අනේ බලන්නේ මේ? ඔව්.
තමන්ගේ ගෙදර ඉන්න බල්ලා අඳී නේ.
ඔව්. එක්ක දැකපු එක.
දැකපු එක අඳී. මීට කලින් අධ්‍යකලා තියෙන බල්ලෙක් අඳී. සමහර බල්ලෝ බූයේ කියේ සමහර බූයේ නෑ නේද? දැන් අන්න බලන්න අපේ හිත වැඩ කර නැහැ. හිතට පෙන්නවා බල්ලෙක්. හැබැයි එක එක්කෙනාගේ හිතට එක එක බල්ලෝ පෙන්නලා තියෙනවා. ඇහුනේ වෙනස් ශබ්දද එකම ශබ්දද?
එක
શબ્දය ඇහුනේ. එක શબ્දය
ඇහුනේ. එහෙනම්
දැන් එනකොට දැකලා තියෙනවනම් ඔයාලා ඉන්නකොට
මම කියනයි
කියන්නේ සටහන් කිල්ලක් බලන්නේ කොහොමද? එයාට පේන්නේ ඌව. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා ලස්සනද මේ මොකද්ද කියන එක නෙවෙයි. දැන් ඔය අපි දැනුවත් තුන එක බාහිර ලෝකයට අයිති දෙයක් නේ දැනුවත් තුන. නේද? කොට ඒ පවතින තත්වෙම නම් අපි දැනගත්තී. එක එක්කෙනා එක එක ඒවා දැනගන්න පුළුවන්.
නෑ.
දැන්? දැන් පේනවද? ඒ ලෝකෙ තියෙන්නේ එළියද තමන් තුළද? ඔය දැනගත්තු බල්ලා ඉන්නේ. එළිය කියලා තමයි හිතන්නේ. මනසේ ඉන්න බල්ලව නේද දැන් එළියට ආවේ? බාහිර ලෝකේ කියලා හිතුවට නේද? සද්දේ නිසා දැනුවත් උනේ එළියේ ඉන්න බල්ලවද? තමන් තුල ඉන්න බල්ලවද?
අභ්‍යන්තරේ ඉන්න.
අභ්‍යන්තරේ.
මානසිකව සද්දේට ගැලපුවා.
ඔව්. අපේ හිතේ ඉන්න බල්ලව සද්දේට ගැලපුවා. හිතෙන් හදපු බල්ලව. නේද? අනේ දැන් පේනවද ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකය තමන් තුලයි කිව්වේ කියලා? හිතෙන් නේද හැදුවේ එළිය ලෝකේ. ඒක හදන්න උදව් වුණා සද්දේ. සද්දේ ගැන අපේ පෙර අත්දැකීම උදව් වුණා. මොකද බල්ලෙක්ගේ සද්දේ කියලා දැනගන්න ඕනේ. ඒකට පෙර අත්දැකීමක් තියෙනවා. බල්ලෙක් පුරනවා අහලා නැති කෙනෙකුට බල්ලෙක්ව පේන්නේ නැහැ ওই සද්දේ ඇහුණාට. පොඩි ළමෙක් හිටියනම් බල්ලාගේ සද්දේ අඳුරන්නේ නැහැ. එයාගෙන් අහුවොත් දන්නේ නැහැ. ලෝකේ හදන්න උදව් වුණ දේවල් ගොඩකුත් තියෙනවා. දැන් ඒක වෙනම කතා කරමු. හේතු ටික දැන් මේ ලෝකේ ගැනනේ කතා කරන්නේ. දැන් බලන්න වතුරට එබුණ බල්ලට හිටියා වතුරේ බල්ලෙක් නේද? උගේ මානසිකත්වයට. කොට ඇත්තට ඒ බල්ලා ඉඳලා තියෙන්නේ කොහෙද? එළියද නැත්නම් බල්ලාගේ මනස තුල? මනස තුල. නේ. උඩට පේනවාද ඒ බල්ලාගේ ශරීරය තුල හැදුන ලෝකයක් කොහොමද දැකලා තියෙන්නේ? හිතට තියෙන්නේ නෑ එළියේ ඉන්න බල්ලෙක්. අපි
අර වල්ලේ අපි ඉඳගත්තේ දෙක වල්ල. මේ බල්ලනේ
අපි දැන් කතා කරලා එළියේ ඉන්න බල්ලෙක් ගැන නේ. බල්ලා කොහෙද ඉන්නේ අමු? අර ඉන්නේ කියලා පෙන්නුවා මම දන්නේ නැහැ. හැබැයි දැකලා තියෙන්නේ නම් හිතේ ඉන්න බල්ලා. අඳින්න කිව්වොත් අඳින්නේ
මනසේ.
මනසේ. තේන අද ලෝකේ තමන් තුලින් හදන්නේ කියන එක. හැදුකට අපිට ඕක පේන්නේ නැහැ. අපි බලන්න පුළුවන් විලා නැහැ. මොකද අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා කන කියන දේ ඇත්ත. මේ ආයතනයක් විශ්වාස කරලා. ඉස්සෙල්ලා හැ විශ්වාස කළා, දැන් කන විශ්වාස කරලා. මෙතනින් එහාට හෙව්වේ නැහැ මොකද්ද මේ උනේ කියලා. නේද? හුවත් ඔක්කොම කියන්නේ අන්න එළිය බලලෙක් ඉන්නවා. දැනගෙන
තියෙන්නේ?
ශබ්දේ නිසා. ඒ හේතුනේ. දැනගත්තේ මොකද්ද? තමන් තුල ඉන්න බලලා. තමන් තුල හදපු ලෝකෙ. කේනද ලෝකය තමන් තුලයි කිව්වයි කියලා. අමගේ උදාහරණ දෙකෙන්ම ඔයගලන්ට හිතන්න පුළුවන් ගොඩක්. ඇහැ වැඩ කරන්නේ කොහොමද? කන වැඩ කරන්නේ කොහොමද? අපිව මුලා කරන්නේ කොහොමද? අපි ඒවට මුලා වෙලා තියෙන්නේ කොහොමද? අපි හිතන්නේ එළියේ පවතින දේම අපි දැනගත්තා කියලා. එහෙමද වෙලා තියෙන්නේ? නෑ. එළියේ ඉන්න ඇත්ත තත්ත්වේ කවුරුත් දන්නේ නෑ. ඔය දැනගත්තු එක ඇඳලා ගිහින් බලන්න එළියේ ඉන්නවා කියලා. කවදාවත් මැච් වෙන්නේ නෑ. ඔයි බලලා දැකලා තියෙන කෙනෙක් කරන්නේ නේද? එයාට අපි ඉන්නේ ලොකු දෘෂ්ටියක ඉන්නවා නෑ, එළියේ තියෙන ස්වභාවයමයි අපි දැනගත්තේ කියලා. ඒක තමයි මේ සංසාරේ ආපු පුරුද්ද.
එතන ඉවත් වෙන තමයි සමාධිය.
ඔය පුරුද්ද තියෙනකන් සංසාරේ යනවා. මේ ආයතන ටික විශ්වාස කරනකන් ඇත්ත හොයන්නේ නැතුව සංසාරේ යනවා. සමාධිය ඇති වෙන්නේ නැහැ. එතකොට ඔන්න බුද්ධ දේශනා. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? සමුදය අඳුර ගන්න ඕන, ලෝකය අඳුර ගන්න. සමුදය දකින්නකොට ඒ ලෝකෙ නිරුද්ධ වෙනවා. හරියට අර වතුරට එබෙන බල්ලා ඒක එහෙම හිතෙන්න හේතුව තේරුම් ගන්නකොට අර බල්ලා නිරුද්ධ වෙනවා. මේ දැක්ක හිතේ ඉන්න බල්ලා කියලා දැනගන්නකොට අපිට එළියේ ඉන්න බල්ලා දැන් නිරුද්ධයි. හැමෝම පිළිගත්ත දැන් හිතේ කලින් අද්දකපු බල්ලෙක්ව තමයි දැන් හිතට ආවේ කියලා නේද? එතකොට දැන් එළියේ තියෙන බල්ලා ගැන නෙමෙයි කතා කරන්නේ හිතන්නේ. නේද? මනසේ ඇඳුන බල්ලා ගැන. තේනවද? දැන් සමුදය දකින්නකොට ගෙලින්ම බාහිරේ නිරුද්ධ වුණා. එතකම් බාහිර ලෝකේ අපි හිටියේ පිළිගත්තේ. දැන් දැක්ක නෑ මේක මනසෙන් පෙන්නපු එක. ලෝකේ තමන් තුලයි කියලා තමන් තුලට හැරුණා. ඇච්චර කල් දැන් හුම් බලන්න කලින් ලෝකෙ හැවුවේ බාහිරින්. නේද? අන්න ඕක තමන් තුලට ලෝකය හදන නියම සමුදය පැත්ත හොයන එක තමයි විදර්ශනාව කියන්නේ. නායි බුරණ. ඕක ඇහෙනකොට ඉතින් නිමසන්න. හිතේ ඇඳුන බල්ලද ඔය එළියේ ඉන්නේ. අපි බාහිර ලෝකෙද ඇත්තටම දැනගත්තේ. පවතින තත්ත්වෙද දැනගත්තේ. හැබැයි අපි දෘෂ්ටියක ඉන්නවා පවතින තත්ත්වෙමයි දැනගන්නේ කියලා. තේරුම් ගන්න. පවතින තත්ත්වෙ එකක් අපේ ආයතනෙන් පෙන්වුම් කරන තත්ත්වෙ තව එකක්. පෙනෙන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. ඇහෙන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. අවි දෙකේ වෙනසක් තියෙනවා. හරි. නෝකත් ගැඹුරට බලන්න ඕන. ටිකක් විමස විමස බැලුවොත් එතනිනුත් පුළුවන් මේ සම්මාදිට්ඨිය කියන එකේ පොඩි අදහසක් ගන්න.
ගැඹුර කියන එකත් ඔකම තමයි. ඒ දැනුම
අපි දැනගත්තු ඔක්කොම ඔය දෘෂ්ටිගත වෙලා දැනගත්තු ඒවා. ඇත්ත ඇති හැටියට නෙමෙයි යථාභූත ඥානය නෙවෙයි විඥාණයෙන් කරපු මායාව තමයි අපි පිළි අරන් ඉන්නේ ඇත්ත කියලා. විඥාණයෙන් කියුවේ එළියේ ඉන්නා කියලා නේ. මේ මායාව මායාකාරය. බුදුහන්වහන්සේ උපමා කළේ විඥාණය මායාකාරය. හිතේ හදපු දේ රැවට්ටුවා එළියේ තියනවා කියලා. අපි අහු වුණා. මැජික් කාරය මැජික් එකක් පෙන්නනවා ඒක ඇත්ත කියලා පිළිගත්. මේ අද්දැකේ එළියේ තියෙන දෙයක් කියලා තමයි මායාකාරය කියන්නේ. එයා කරන්නේ මොකද්ද කියලා දැක්කේ නැත්නම් වෙන්නේ අපි ලෝකේ බාරගත්තා. ලෝකේ මොකද්ද කියලා දැක්කේ නැහැ, ලෝක සම්පූර්ණය දැක්කේ නැහැ, ලෝක නිරෝධය දැක්කේ නැහැ. මාර්ගයක් එළි වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගය එළි වෙන්නේ නැහැ. භාවනා කරයි බල්ලගේ අනිත්‍ය බලයි එළියේ ඉන්න බල්ලගේ. ඒක හරියට අර වතුරට එබෙන බල්ලා අර බල්ලා අනිත්‍යයිනේ. නැහැ. නැහැ වෙනස් වෙන බල්ලේ. මම නැත්තම් ওই බල්ලා දෙතිස් කන කෝලින්නේ හැදිලා තියෙන්නේ. එහෙනම් සංතාවනාද කරන භාවනාව ඔය බලලා සතර මහා ධාතුෙන් මෙහෙදිලා තියෙන්නේ නේද කියලා බලයි. දැන් පේනවද ඔන්න ඔව ටිකක් නුවණින් හිතන්නවා. ගැඹුරුයි වගේ පේනවනට ගැඹුරු නෙමෙයි අපි ඔක අර ධර්මයට අනුව බලලා නැහැ. දැන් බුදු කෙනෙක් අර මොකද දේශනා කරන්නේ මේක පුබ්බේ අනනොසුතේසු ධම්මේසු කියලා පෙර නොයසු විරු ධර්මතාවයක් මේ අවබෝධ කරගන්න. ඔය කතාව වෙන කවුරුවත් කියලා නැහැ කියන්නෙත් නැහැ. ඒකයි බුදු කෙනෙක් තමයි අවබෝධ කරගන්න දේශනා කරන්නේ. මේ ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් උතනින් පොඩි අදහසක් ගත්ත හැකි ඔන්න ඉදියේ තියෙන රූප ගැන ඔය කිව්වේ. ඈ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය කියන දෙකුත් තියෙනවා. නුවණින් දැක්කොත් මොනින් සම්දේ දැක්කොත් එළියේ ලෝකෙට අහු වෙන්නේ නැහැ. හරි කර බල්ලා වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙන්නේ නැහැ වගේ. නුවණින් දැක්කොත්. ඇහැ විශ්වාස කළොත් රැවටෙනවා. බාහිර ලෝකෙ පිළිගන්නවා නේද? ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වීම තමයි මායයට අහු වුණා කියන්නේ. ආයතනයෙන් පෙන්වන දේ ලෝකෙට අයිති කියලා බාරගත්ත ගමන් මායයට අහුණා. මායයට අහුණා කියන්නේ මහ දෙයක් නෙමෙයි සසරේ යනවා. සසරේ යනවා කියන්නේ මැරෙන්න වෙනවනේ නේ. කොහේ හරි ඉපදුනොත් මැරෙන්න වෙනවා. ලෝකෙ පිළිගත්තොත් මායයට අහුණා. ඒක විමසන්නේ නැතු. ඒ ටික පැහැදිලිද ඔය දැන්? පැහැදිලි කියන්නේ එකපාරට පැහැදිලි වෙන්නේ නැ මේ. යන්තම් දලා දහසක් කරි ඉන්න ඕන මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක තේරෙන්නේ නැත්තම් අහන්න තව තව විස්තර කරන්න පුළුවන්. නැත්තම් මොකද අපි ගොඩක් වෙලාවට කතා කරනවා මේ උපාදානයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් තණ්හාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই ටික නැති කරගත්තනම් හරි. නේද? ඕක නැති කරන්න ඉතින් එක එක භාවනා කරනවා, නිත්‍ය බලනවා. දෙතිස් කුණප බලනවා, ඊළඟට තමනාද කරන්නේ. ධාතු මනසිකාරය කරනවා, ඔය සතර මහා ධාතු ඔහොම පෙනුනට ආ මම එක එක භාවනා කරනවා. ඉතින් තණ්හාව උපාදානය නැති කරගන්න උත්සාහ කරන. ඒ වයින් යම් කිසි හේතු නිවීමකුත් තියෙන නැතුව නෙමෙයි. හැබැයි වේදනාව තියනකන් තණ්හාව නැති වෙයිද? වේදනා පච්චය තණ්හාව තියෙනකන් උපාදානෙ නැති වෙයිද? නෑ නේ. ඒක නම් නෑ කියනවා. වේදනාව තියෙනකන් දැන් තණ්හා පච්චය වේදනා. නෑ. වේදනා පච්චය තණ්හා. නේද? වේදනාව තියෙනකන් තණ්හාව නැති වෙයිද? නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවනම් පටිච්චසමුප්පාදේ බුදු වේදනා නිරෝධා තණ්හා නිරෝධ නේද? නම් වේදනාව නැති කරන්නේ කොහොමද? පස්සපච්චය වේදනා නැහැ. ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය තියෙනකන් වේදනාව නැති වෙයි. අපි අකමැති වුණාට කරන්න දෙයක් නැහැ මේ නැති කරන්න පුළුවන් දෙ කියලා. ධර්මයට අනුව ස්පර්ශය තියෙනවා නම් වේදනාව තියෙනවා. වේදනාව තියෙනවා නම් තණ්හාව තියෙනවා. හරි. එහෙනම් පස්ස නිරෝධයක් තියෙනවා. ස්පර්ශේ නිරෝධ වෙන්න නම් ඒක ගැනත් හොයන්න වෙනවා ඒක. පස්සේ මොකද්ද? පස්ස සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගය මොකද්ද? ඒකයි ඒවට සම්මාදිට්ඨිය කියලා තියෙන්නේ. ওই ටික තියෙද්දි තණ්හාව විතරක් නැති කරන්න ගියාට ටිකක් කෙරෙන වැඩක් වෙන්න බෑ. පස්සේ ඇති වෙන්නේ සලායතන නේ. සලායතන තියෙනවා නම් පස්සේ නැති වෙයි. සලායතන පච්චය පස්සෝ. පස්සේ නැති වෙන නම් සලායතන නැති වෙනවා. නාම රූප පච්චය සලායතන. සලායතන නැති වෙන නම් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වෙන නම් විඥාණය නිරුද්ධ වෙනවා. ඒවා නිරුද්ධ කරන්න නිකම් බෑ. විඥානේ මොකද්ද? විඥාන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන දැක්මක් ඕන වෙනවා. නැත්නම් නාම රූපය මොකද්ද? නාම රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා දැක්මක් ඕන වෙනවා. ওই දැක්මට තමයි කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨි සූත්‍රය ටිකක් කියවලා බලන්න. එතකොට මේ කියන ඒවා තව ටිකක් පැහැදිලි වෙයි මේව කියලා තියෙනවා කියලා නැත්තම් මං කියන හින්දා නේ අහන්නේ ධර්මයේ තියෙනවා කියලා පැහැදිලි. ඉතින් මේ ටික කිව්වේ මේ මේවා අවබෝධ කරන්න පුළුවන් දේවල් හෙව්වොත් හොයන්න ඕන. එනිම වනේ හොයන්න ඕන, විමසන්න ඕන, ධර්මය අහන්න නැත්නම් කියවන්න, ඊළඟට සාකච්ඡා කරන්න. මමකට ඒවත් ටිකක් මෙනෙහි කරලා බලන්න මේක මෙහෙම වෙන්න පුළුවන්ද? ඒක තමයි භාවනාව නැත්නම් විදර්ශනය වෙන්නේ. සම්මාදිට්ඨිය ඇති කරගෙන. දැන් මොකුත් අහන්න තියනවාද? මම මේ වැඩිය ගොඩක් කියන්නත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් තව කිව්වොත් තව ඕක ගොඩ ගැහෙනවා. මාද කිව්වේ බාහිර රූපය ගැන තමයි අර උපමා දෙකක් දීලා කිව්වේ. ආයතනට අහුවෙන බාහිර ආයතන නැත්නම් බාහිර රූපේ. ඇහැට අහුවෙන රූප, කනට අහුවෙන ශබ්ද ওই ටිකමයි අනිත් ආයතන දෙකට. නුවණින් හිතුවොත්. හරි. දැන් අද සුවඳක් ඇවිල්ලා අපි දැනගත්තොත් අන්න කරෝල බදිනවා කියලා. සුවඳක් කෙනවට කියනවා නේ. ඒ දැඩිව විශ්වාස කරන ආයතන. එතනින් එහාට හොයන්නේ මේ 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 දැනුවත් වීමට ආවේ කොහොමද? මේ ටික හොයන්න. කරෝල තියන්නේ අරහෙද නැත්තම්? තමන් තුලද? ලෝකෙ තියෙන්නේ බාහිරේද තමන් තුලද කියලා මොකද දැක්මක් ගන්න පුළුවන්. බුදුහාඳුරෝ නිකන් නෙමෙයි දේශනා කරලා තියෙන්නේ මේ ලෝකය දකින්න කියලා බඹයක් පමණ වූ ශරීරය තුල. ඒක ඇත්තටම එහෙම. අපි එළියේ තියනවා කියලා හිතාගත්තට ඒකක්වත් එළියේ නෙමෙයි තින්නේ අපි. හිතෙන් හදන දේවල්මයි අපි දකින්නේ. ඒකට ආයතන ටික උදව් කරගන්න. ඒ ලෝකේ හදන්න. ආයතන ටිකයි පෙර අත්දකපු. අත්දකපු කියන්නේ ආයතන ටිකෙන්ම අත්දකපු දේවල්. නුවණය දන්නේ නැතුව අත්දකපු දේවල් ටිකත් උදව් කරගන්න. එහෙම හදපු ලෝකයක් තමයි අපිට දැනට තියෙන්නේ. අපි ඉස්සරහට ගොඩ ගහගන්නේ එහෙම ලෝකයක්.
ඒ සෞඛිනාපෝ
ඔකේ එක වෙනස් කරගත්තේ නැත්නම් ඉතින් ලෝකේ යනවා. ලෝකෙන් ඉක්මවා යන්න බෑ. මේ ලෝකේ ඉක්මවා යන විදිහ නැත්නම් ලෝක උත්තර වෙන විදිහ තමයි සම්මාදිට්ඨිය පටන් ගන්න තියෙන්නේ. මේ කරන රැවටීම අඳුර ගන්නවා. ආයතන ටික කරන රැවටීම අඳුර ගන්නවා. පැහැදිලිද ප්‍රශ්න තියෙනවද? මොන දෙයක් අහන්න? මම නිකන් දකින්න ඕන දේවල් ටිකක් කියන්නම්. ඔය මං කිව්වේ ආයතනෙට අරමුණ වෙන බාහිර රූපේ ගැන. හරි? ආරම්භණය ගැන. ඕකම දකින්න තියෙනවා අපිට ආයතනෙ ගැන. ඇහැ කියන එක ගැනත් ওই විදිහටම දකින්න තියෙනවා. මොකද අපි ඉන්නවා ඇහැ තියෙනවා කියන දෘෂ්ටියක. දැන් ඇහැ තියනවද? තියෙනවා. වාඩිලා ඉන්නකොට ඇස් තියෙනා නේද? නැගිට්ටොත් ඇස් දෙක තියෙනවද? තියෙනවා. ඇවිදිනකොට ඇස් දෙක තියෙනවද? තියෙනවා. හාන්සීලා ඉන්නකොට තියෙනවද?
තියෙනවා
නේද? සතර ඉරියව්වෙම තියෙන ඇස් දෙකක් අපිට තියෙනවා. කන් දෙකත් එහෙමයි නේද? නාසයත් එහෙමයි. කවද්ද ඔක ඇති වුනේ? ඉපදුන දවසේ. කවද්ද නැති වෙන්නේ? මැරෙන දවසේ. ඒකට ඉපදිලා මැරෙනකන් තියෙන ආයතන ටිකක් අපිට තියෙනවා. එහෙම දෘෂ්ටියක අපි ඉන්නවා. ඕක නැති කරගන්න මොකද්ද කරන්නේ? භාවනා කරනවා. එහේ අනිත්‍යයි, එහේ අනිත්‍යයි. නේද? තියෙනවා කියන දෘෂ්ටියක ඉඳන් නැහැ කියලා කියන්න හදන්නේ. කවදා හරි භාවනා කරලා කියනවා නැහැක් නැහැ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? තියෙනවා කියන දෘෂ්ටිය ඉඳ නැහැ කියන දෘෂ්ටියට පණින්න.
හේතු ආවම හටගන්නේ
නැහැ. බුදුහාමුදුරෝ ওই දෙකම ප්‍රතික්ෂේප කළා. ඇත කියන දෘෂ්ටියත් අත්තිවාදේ. නැත කියන දෘෂ්ටියත් අත්තිවාදේ. ওই දෙකම ප්‍රතික්ෂේප කරගුවේ. එහෙම නැත්නම් සාස්වතවාදී උච්ඡේදවාදී. ওই දෙකම බුදුදහම නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කළා හේතුන් නිසා හටගන්න හැක් ගැනන. පටිච්ච සම්පන්න හැක්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන හැක්. පටිච්ච සම්පාදේ තේරුම් ගත්තොත් තමයි ධර්මය දකිනේ. දැන් මම අර ඇහැට අරමුණ වෙන බාහිර අරමුණේ පටිච්ච සම්පන්න බව තමයි මම යන්තම් පෙන්නුවේ. මම බල්ලට අහුනේ බාහිර බල්ල. පටිච්ච සම්පන්න බල්ලේ. දැන් බල්ලෙක් නෑ කිව්වත් වැරදි. බල්ලෙක් නැත්තම් පෙනුනේ කොහොමද බල්ලෙක්? නැත කියන දෘෂ්ටි ඒක දෘෂ්ටිය. දැන් අපි උඹට කිව්වොත් ඔහේ බල්ලෙක් නැහැ කියලා ඒක දෘෂ්ටියක්. මොකද එහෙනම් කොහොමද බල්ලෙක් වගේ පේන්නේ? මේ වෙන පැත්තක් බැලුවට පේන්නේ නැහැ නේ බල්ලෙක්. නේද? මේ පේන්න හේතු ටිකක් තියෙනවා. අන්න ඒකයි පටිච්ච සමුප්පන්න. බල්ලෙක් කියලා හිතෙන්න හේතු ටිකක් එතන තියෙනවා. ඒක නතුව නෙවෙයි. එතකොට ඒකම ඇත්ත කියලා පිළිගන්න තාක්කල් උගේ ලෝකෙට බල්ලෙක් ඉන්නවා. අපි ඔය අතන අර ගේට්ටුව ළඟ ඉන්නවා හොල්මන. දැක්කද? යනකොට බයි. දැන් බලන්න හොල්මන ඉන්නවා කියලා හිතන තාක්කල් අපේ ලෝකෙට ඕ ඉන්න ඔතන යනවරු බය කරුවලයි නේද? නේද? ඉන්නවා කියලා පිළිගන්න තාක්කල් අපේ ලෝකෙට ඉතින් ඉන්නවා. ඒක ඇති අපි බය කරන්නේ. දැන් බල්ලා හරි බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්න තාක්කල් උගේ ලෝකෙට බල්ලා වෙයි. දේ එහෙම හිතෙන්නෙත් නිකන් නෙවෙයි. එහෙම හිතන්න ඒ හේතු යෙදුණා හින්දා එහෙම හිතෙන්නේ. ඒ තරම් හොල්මනක් ඉන්නවා කියලා හිතන්න හේතු ටිකක් යෙදුණා හින්දා තමයි එහෙම විශ්වාස කරන්නේ ඉන්නවා කියලා. හරි. ඒක පටිච්ච සමුප්පන්න. ඒකට අවශ්‍ය හේතුන් ප්‍රත්‍යයන් යෙදෙනකොට හටගන්න. දෙයක්. ඒ හේතු නොයදෙනවා නම් ඒක හටගන්නේ නැහැ. කෙනෙක් කොතන හොල්මන ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරන්න පුළුවන් තව කෙනෙකුට එහෙම එකක් නැහැ. ඇත්තටම ඉන්න පුළුවන් නะ. එතන අන්නවම තියෙනවා ඒ පටිච්ච සමුප්පාදේ කියන්නේ මොනවද කියලා. ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතුව නැත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතුව පටිච්ච සමුප්පන්නයි. හේතු ප්‍රත්‍යය නිදෙන නිසා එහෙම තියෙනවා. හේතු ප්‍රත්‍යය නිදෙන්නේ නැත්තම් නැහැ. ඔන්න ඔය අවබෝධය ගත්තොත්. නැතන් තමයි කියන්නේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ හේතු ප්‍රත්‍යයන් ටික හරියට අවබෝධ කළොත් මෙන්න මේවා හින්දායි මේක හටගන්නේ. මේව නැත්තම් ඒක නැහැ. ඒකට අර බල්ලා තේරුම් ගත්තා වගේ මේ හේතු නියදුන හින්දායි බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ හේතුන් ටික යදුන් නැත්තම් මේ බල්ලා නිරෝධයි. නිරෝධ ධම්ම. හේතුන්ගෙන් හටගත්තු දේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. ඔන්න ওই ධර්මතාවය දැක්කොත් ඕගොල්ලන්ටම පෙයි අර සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙනවයි කියන්නේ. අතන බල්ලෙක් ඉන්නවා කියලා අත දික් කරන්න විදිහක් නැහැ එතකොට. නේද? එතන එහෙම අත දික් කරන්නේ නැත්තම් මෙතන මම පිහිටන්නේ නැහැ. මෙහෙර දැකීමක් තියෙනවා. දැකීමක් නැහැ කියනවා නෙවෙයි. දැකීමට අමතරව දකින දේ පණවන්නේ නැහැ. දකින කෙනා පණවන්නේ නැහැ. එහෙනම් දැන් දිත්තේ දිට්ටමත් නම් කියන්නේ මොකද්ද ඒක? දැකීම කියන සිද්ධිය තියෙනවා. ඒකට හේතු ප්‍රත්‍ය ටික ගන්නවා. එහෙම පේන්නේ ඇයි? රැවටෙන්නේ නැහැ. එතන තියෙන දේම පේනවා. එතන බල්ලෙක්වම පේනවා කියලා රැවටීමකට යන්නේ. පෙනීමට අමතරව පේන දේ පණවන්න යන්නේ නැහැ. මොකද පෙනීම ඇති කරන්නේ මේ Taman තුලින් කියන ඒ අවබෝධය එක වෙනම විමසල බලන්න ඕනේ. හැ වැඩ කරන හැටි. දැන් ආයේ අර බල්ලා ඉන්නව නේද? අපිත් නිකන් වතුරට එවෙන බල්ලෝ වගේ තමයි. ඉතින් අරකේ බල්ලෙක් ඉන්නවා. ඒ ව බැරිලාත් කවුරු හරි බල්ලෙක් වගේ කෑ ගහනවනේ. අපි හිතපු ලෝකෙට මොකද වෙලා තියෙන්නේ? එහෙනම් තම් බල්ලෙක්ගේ සද්දේ රෙකෝඩ් කරලා තියලා ආයෙයි දානවනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? පේනවද අපි කොච්චර මුලා වෙන්න පුළුවන්ද කියලා? දෘෂ්ටිගත වුණහම මුලා වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මුලා වුණා කියලා අපිට පේන්නේ. නැවතන තමයි මේ ගැටලුව තියෙන්නේ. අපිම හිතෙන් ලෝකයක් හදාගෙන ඕකෙන් තමයි ඇලීම් ගැටීම් ඇති කරගෙන පින්පව් කරගෙන ඕක යනවා ඉතින් එහාට මෙහාට. 31 තලෙ. ඒක ගැලවෙන්න පුළුවන්කම තියෙනවා මේ බුදුදහම තේරුම් ගත්තොත්. මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ගැලවීම තියෙනවා. ඉතුරු නිවන් දකින්න එක පස්සේ පුළුවන්. බෑ ආර්ය මාර්ගයට වැටුණා වෙනවා. ලෝකෝත්තර මාර්ගයට වැටුණා වෙනවා. අනෝ ටික තේරුම් ගත්තොත්. එහෙනම් තේරුම් ගත්ත කෙනා ආය අපාගත වෙන්නේ නැහැ. එහෙනම් මේ පුළුවන් නම් තේරුම් ගන්න. අමාරු දෙයක් නෙවෙයි. මේ බහැයි කියලා හිතලා අයින් කරන්න ඕන දෙයක් නෙවෙයි. තමහලු ගැඹුරුකුත් නැහැ. ඔක ටිකක් නොමනින් බැලුවොත්. ධර්මයට අනුව බලන්න. ඒක අර කවුරුත් කිව්ව කලියට භාවනා කරනවට වඩා තමන් තුළින් හොයන්න ඕන. ධර්මයට අනුව. හැදිලිද දැන් ඔය හිතන්න දේවල් ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලා දකින්න පුරුදු වෙන්න පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි ಜಾති දෙකක් කියන්නේ. මේ ඇහෙන් පෙන්නන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. ඒක මොකද්ද කියලා දන්නේ හරි ඒක අපිට අහු වෙන්නේ නැහැ මේ ආයතනෙට. ඒක හරියට දැන් බුදුහාඳුරු දීපු උපමාට ඉතින් දැන් ඇහෙන් දෙන්නේ සංඥා රූප සංඥා බල්ලගේ රූප සංඥාවක් කරන් දෙනවා ඇහෙන් නේද? සංඥාව මොකටද උපමා කළේ? මිරිඟුවකට. මේ රූප සංඥාව මිරිඟුවක් වගේ දකින්න අපිට වෙලා තියෙන ඒක පේනකොට අන්න වතුර කියලා පිළිගන්න. හරියට අර බල්ලෙක් වගේ පේනකොට ආ බල්ලෙක් ඉන්නේ. ඉන්න හින්දායි පේන්නේ. ඒ ඉන්න හින්දා පේනවා කියන එක දෘෂ්ටිය. මෙහෙම පෙන්නුම් කිරීමේ ස්වභාවයක් තියෙන එක පේන ස්වභාවය. ඇහැ නිසා පේන ස්වභාවයක් ඒක. හරි? ඇහැයි ඒකට අවශ්‍ය අනිත් හේතු ප්‍රත්‍යය යෙදෙන හින්දා මෙහෙම පේනවා. තව ටිකක් හිතුවත් ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හැදෙන්න අවශ්‍ය හේතුන් ටික සකස් වුණා. ආලෝකේ තිබුණා, අනිත් ඕන ඕන ඒවා ටික මේ ලෙන්ස් එක හරියට තියෙන්න ඕන. නේද? එහෙම නැත්නම් අපි කණ්ණාඩි දාන්න වෙනවා. මොනව හරි කරලා මේක ඇතුලේ ප්‍රතිබිම්බෙයි මේ හදන්නේ. ඇදිරියොත් ඒ ප්‍රසාද රූපේ කියන එක. ඔව්. චක්කු ප්‍රසාදයේ හැදෙන චක්කු ප්‍රසාද රූපය. ඕක තමයි විඥානි දකින්නේ. විඥානෙට කවදාවත් බෑ මේ එළියට ගිහින් එළියේ තියෙන දේ දකින්න. එහෙන් හදලා දෙන ප්‍රසාද රූපය දැනගන්නවා මිස එළියේ තියෙන දේ දකින්න බෑ විඥානෙට. එහෙනම් තමයි මේ ආයතන ටික ඕන වෙලා තියෙන්නේ ඇහැ කනනාස. හරි. ඒ උපකරණ ටිකෙන් හරියට අර කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවා වගේ එහෙන් ගන්නවා. ප්‍රසාද රූපය. ඒ ප්‍රසාද රූපය තමයි විඥානේ දැනගන්නේ. ඒක දැනගෙන විඥානේ කරන මායාව මොකද්ද? ඔය දැනගත්තේ එළියේ තියෙන දේ කියලා මේක එළියට දාන. Taman tulin hiten sagas karapu de එළියේ තියෙනවා කියලා හිතන. ඒ සකස් කරන්න උදව් කරගන්නා මෙතන හැදුන ප්‍රසාද රූපෙයි ඊට කලින් අත්දැකලා තියෙන ටිකයි. කලින් දැකපු බල්ලත් එතෙන්ට ඇදලා ගත්තා. මේ මොහොතේ කණෙන් හදලා දීපු ප්‍රසාද රූපෙත් ගත්තා. ওই දෙක එකතු කරලා සංස්කරණයක් කළා. අපේ චේතනානුක සංකාරයක් කළා. ඕක තමයි ඔය දැන් බල්ලා. ඒක එහෙම කළා විතරක් නෙමෙයි, ඒ හදපු එක එළියේ ඉන්නවා කියලා එළියටත් දැන්. හිත ඇතුලේ හදපු එක. නම් මුලාවන් ගොඩාක් වුණා ඔතන. ඒක ඔයාලට පොඩ්ඩක් නුවණින් හිතන්න. තමන් තුල හදපු ලෝකේ එළියට දැම්ම බාහිරට. අපට උපමාවකුත් දෙනවා බුදුහාමුදුර අර ඉබ්බා අතපය කකුල් ඔළුව එළියට දානවා වගේ නරියෙක් ඉන්නවා කඩාගෙන ගන්න බලාගෙන. දැම්මොත් අහු වුණා. ඒ වගේ අපිට කියනවා ඔය ආයතන වලින් හදන දේ එළියට දැම්මොත් මායයට අහු වුණා. මේක දකින්න එළියේ තියෙන දේ කියලා කිව්වොත් අර ඉබ්බා අතපය එළියට දැම්මා වගේ. නරියා කඩාගෙන කන. අපි ආයතන වලින් මේ හිත ඇතුලෙන් දකින්න ලෝකේ එළියේ තියෙනවා කියලා හිතුවොත් මාරයට අහු වෙනවා. ලෝකෙට අහු වෙනවා. ලෝකයෙන් මිදෙන්නේ නැහැ. ඉතින් ඔහොම උපමා තියෙනවා ධර්මයේ. ඒ තව ටිකක් පොක ගැන හිතන්න මම එකක් දුන්නේ. ඔය වගේ ටිකක් ඔයගොල්ලෝ මේව අහු වෙන අය හින්දා ටිකක් විමසලා බලන්න. හරි. ඇති නේද සාකච්ඡා? තව ප්‍රශ්න ඇහුවොත් ඉතින් කියන්න, අහන්න නැත්තම් කියන්න. මොකද ඕක කිව්වටම අවබෝධය දෙන්නත් බෑ. දැන් ඕක සෑහෙන විමසන්න ඕන බලන්න. අඩු ගානේ බලන්න දෙයක් තියෙනවා කියලා දෙනවා නම් ඒක ඇති. විමසන්න දෙයක් තියෙනවා, හොයන්න දෙයක් තියෙනවා. අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඉතින් අපි උත්සාහ කරන්න ඕන අර බල්ලගේ දෘෂ්ටියෙන් මිදෙන්න. අපි තාම ඉන්නේ බල්ලගේ මට්ටමින් තමයි ඇහ කන නාසය පාවිච්චි කරන්නේ. නුවණින් දැකලා නෙවෙයි. සම්මාදිට්ඨියෙන් නෙවෙයි. සම්මාදිට්ඨියෙන් කරන්නේ පුරුදු වෙන්න. දැන් නවත්තමු නේද? වෙලාව කීයද?
Now we are going to go.